Honorable Chandime Veerakodi, you have 5 minutes.
Rakasaba Sabapati Tumani Memote Mema Parliamentue Pratama Katao Kirimashadama Tavasta, Labadi Magada, and Pratamakotama Stuti Vantaveno. Evagema Hatarani Watawata, Mao Parliamentuata, Tora Patkarapu, Galu District Janatawata Stuti Vantaveno, Wagema, Garu Katanaika Tumatat, Garu Nyoja Katanaika Tumatat, Obatumatat, Mage. Subhashin said a Pirinaman letter, may I stop Poyogaragano? Ape Raja Virate Janatawa, Daddy Balaparo to Ek Gotabe Raja Baksha Janati Patumage, Saubagi, Dakma, Vadapilila Pilibandava, Daddy Vishwa Saking, Mind the Raja Baksha Janati Pagametumage, Naikate Pilibandava, Daddy Pahadi Making, Vishala Balaparo to Ek, Balet again. Merate Pavatina, Andukrama Vivastava Tula, Apideka, Janadi Pativera Patella, Aurud the Katasa and Venatek, Etumata Galapen Akarator, Etumata Gan a Poudelikavaneme, Rata Dinopo, Etumage, Saubage, Dekma Bala, Vadapilvela, a Pratipati Kriatma Kirimasandaha, Ekanga Viehaki, Kappa Viehaki, Parliamentua. පත් කර ගැනීමට නොහැකි තත්වයක් මේ රටේ උදා වුණා. පත් කිරීම කරන්න වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න ශක්තිමත්ව මේ රට මෙහෙවන්නට රාජ්‍ය නායකයාට හෝ අගමැතිවරයාට හා කැබිනට් මණ්ඩලයට ශක්තිය නොමැති ආකාරය අපි දැක්කා. මේ පිළිබඳව විපක්ෂයේ කිසි දෙනෙක් අපිත් එක්ක එකඟ නොවන්නට කිසිදු හේතුවක් නැහැ. මේකට හේතු උනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය උනේ පහුගිය කාල සීමාව තුළ පුද්ගලයන් අරමුණු කරගෙන පුද්ගලයෙකු වළක්වන්නට පුද්ගලයෙකුට පහර ගහන්නට එහෙම නැත්නම් කණ්ඩායමක් ආරක්ෂා කිරීමේ අරමුණු එක්ක අපි රටක් හැටියට අද තේරුම් ගන්න ඕන රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනකොට Rate Raj Pratipatya Kriatmaka Kanakota Eka Kenek Ilaka Karagena Kandayama Kilaka Karagena Kriatmaka Novidia Yutui Enisa Tamai Saubage Dakma Vadapilivella Mirate Ugatun Vietun Buddhimatun Sielu de Raikatu Karagena.
Honorable Member, you have 2 minutes left.
Idripat Karanat Sak Tirne Une E Vadapilivella Mirate Kriatmaka Karanakota අපේ මායන්ත දිසානායක මන්ත්‍රීතුමා බැඳුම් කර මගඩිය ගැන කතා කරා. බැඳුම් කර මගඩිය විතරක් නෙමෙයි මේ රටේ සිදුවෙච්ච ඕනෑම නීති විරෝධී ක්‍රියාවකට එරෙහිව සිදුවන අධිකරණ ක්‍රියාදාමයට අපි රජය හැටියට පෞද්ගලිකව ඇඟිලි ගහලත් නැහැ ඇඟිලි ගහන්නෙත් නැහැ. ඒ කටයුතු කාර්යක්ෂමව කිරීමට අවශ්‍ය කරන ශක්තිය අධිකරණයට නීතිපති දෙපාර්තමේන්තුවට ශ්‍රී ලංකා පොලිසියට ලබා දීලා තියෙනවා. ඒ නිසා අපිත් බලාපොරොත්තු වෙනවා මේ කටයුතු සාර්ථකව සිදු වෙයි කියලා. එතුමා අපට ඇඟිල්ල දික් කරනවා විදුලි බලය ගැන. ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි මේ රටේ ප්‍රධානතම ප්‍රශ්නයක් වෙච්ච බලශක්ති අර්බුදයෙන් විසඳීම සඳහා එකඳු මෙගාවොට් එකක්වත් පහුගිය රජ කාලේ නිෂ්පාදනය කරන්නට අලුතෙන් එකතු කරන්නට හැකියාවක් ලැබුවේ නැහැ. නමුත් ඔබතුමාලම හොඳින් දන්න පරිදි අර පාවෙන බලාගාර වැනි දූෂිත අපි කාටවත් ලාංකිකයන් හැටියට පිළිගන්න බැරි වෙච්ච ගනුදෙනු තමයි බලශක්ති අර්බුදය විසඳනවට වඩා රජේ ඒ වගකීම් බාර උදවියගේ ඔළුවේ තිබුණේ මේ වගේ තත්ත්වයක් තුල කඩන් වැටි චාර්තිකයක් කඩන් වැටිච්ච රජක් රාජ්‍ය පිළිබඳව
Honorable Member your time is up please wrap it up
පිළිබඳව just 1 minute පිළිබඳව විශ්වාසය නැති වෙච්ච ජනතාවක් ඉන්න රටක් අපිට බාර වෙලා තියෙන්නේ. අද ජනතාවගේ විශ්වාසය ජනාධිපතිතුමා රජය තුල රජය පිළිබඳ ඇති වෙලා තියෙනවා. අපි රජය හැටියට ඒ විශ්වාසය ආරක්ෂා කරමින් ජනතා බලාපොරොත්තු වෙන ආකාරයට ඒ ඉලක්ක කරා යන ගමන ආරම්භ කරලා තියෙනවා. මේ මොහොතේ ලක්ෂයකට රැකියා අටපාසයට 50,000කට උපාධිධාරීන්ට 60,000ක් දක්වා රැකියා ලබා දෙන අතරේ මම ඉල්ලා සිටිනවා ඒ රැකියා ලබා දීමේදී දේශපාලන හේතු මත හෝ මනාප හේතු මත ඒ රැකියා සඳහා සුදුසු ලැබිච්කම් ලැබිච්ච කිසි කෙනෙකුගේ නම් කපන්න ඒ සඳහා මැදිහත් වෙන්නට ඉඩ තියන්න එපා කියන ඉල්ලීම කරමින් අපේ රජයේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්නට
ශක්තිමත්
සියලු දෙනාගේ සහයෝගය අපට ලබා දෙන්න කියලා තිලා සිටමින් මම නියඳ වේ.
Thank you. Honorable Sampath Athukorala, you have 4 minutes.
ගරු කථානායකතුමනි, නියෝජ්‍ය කාර්ක සභා
Honorable Mayanta Dizanayaka,
because my name was mentioned, what I said in my speech, Honorable Deputy Chairman of Committees, is that do you have an opportunity now to catch the thieves that did the central bank that you all allege so far? Also, in terms of the electricity, again, you all have got a clear mandate. You have got nearly two-thirds majority in Parliament to rectify the situations that have been done in this country, if things have been done wrong. So you all have an opportunity. So in my speech, what I mentioned is, especially if there is a electricity crisis in the country, you all have opportunity now in the next so many years to rectify that. If the last government did wrong in terms of the central bank, again, you all have an opportunity to rectify that situation. Thank you.
Honorable Chandi, may we record it?
I agree with my honorable friend. We have submitted a way forward, that which is known as Saubhagya Dakma. So we will implement it to the best possibility and to the best expectation of the people.
Thank you.
Which will give results to
Thank you.
All those.
Honorable Sampath Athukorala, you have 4 minutes.
ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, මම ඉතාම සතුටු වෙනවා මේ උත්තරීතර සභාවේ මගේ මංගල කතාවේ මුලාසනයේ ඔබතුමා සිටීම පිළිබඳව ඔබතුමා උතුරේ ජාතිවාදී නායකයින්ට දුන්න ඉතාම ඉහළ පිළිතුරක්. එවැගේම ඔබතුමා උතුරේ ජනතා නායකයෙක් විදිහට උතුරේ නායකයෙක් කියලා මේ පාර්ලිමේන්තුවේ මුලාසනයේ ඉන්නකොට දකුණු කෙළවරේ ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ගාල්ල ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට විශේෂයෙන්ම මහජන නියෝජිතයින් බරපතල විදියට ප්‍රතික්ෂේප කරමින් තිබුණු මොහොතක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ජනතාවගේ බරපතල විවේචන තිබුණු මොහොතක තමයි පසුගිය ජනාධිපතිවරණයේ අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරන්නේ. මඩෙන් උඩන මතිවුණු සියපතක් වගේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වගේම මේ රටේ දේශපාලනය පිළිබඳව අනාගතය පිළිබඳව පැහැදිලි දැක්මක් ඇති නායකයෙක් විදියට විනයගරුක රටක් නිර්මාණය කිරීමේ බාරදුර වගකීම මෙතුම බාර ගන්නවා. මම විශ්වාස කරනවා 2015 ජනවාරි 8 වෙනිදා පරාජයෙන් පස්සේ ඒ පරාජය පත්වන මොහොතේ ඉඳලා ඒ සටන වෙනුවෙන් මහින්ද සුළඟ නිර්මාණය කරන්න, එවැගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරන්න අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ගරු අමාත්‍යතුමා ඇතුළු, එවැගේම මේ වෙනුවෙන් වෙහෙසුණ දිනේෂ් ගුණවර්ධන, එවැගේම විමල් වීරවංශ මැතිතුමා ඇතුළු ඒ නායක කාරකාදීන් සියලු දෙනාට දැවැන්ත ශක්තියක් ලබා දෙන්න පුළුවන් ඒ සටන් වීමේ ඉඳගෙන සටන් කරපු කෙනෙක් විදියට. එවැගේම
Honorable member, you have 2 more minutes.
මේ සටන පෙළගස්වන්න විශාල කැපකිරීමක් කරපු මහ විශාල පිරිසක් මේ රට තුළ වගේම විදේශගතව ඉන්නවා නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි. අන්තර්ජාලය තුළ වගේම විද්වතුන් වෘත්තිකයින් මේ සටන පෙළගස්වන්න විශාල වෙහෙසක් ගත්තා. ඒ සටනේ මේ කතා කරන සම්පත් අතුකරලේ දෙවතාවක් සිරගත වුණා. අන්තර්ජාලය වෙනුවෙන් 2015 ජනවාරි 8 වෙනිදා පස්සේ පළමුවෙන්ම සිරගත වුණු පුජ්‍යලයා විදියට ඒ කටුක අත්දැකීම මා ලැබුවා. මා විශ්වාස කරනවා මාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ගාල්ස්ගේ දෙවැනි තැනට පත් කරන්න මට ශක්තිමත් දායකත්වයක් ලබා දුන්න හිනිතුමාසනේ ජනතාව වගේම බෙන්තරල්පිටිය බද්දගම කරන්දනය ප්‍රමුඛ ආසන 10ම ගාල්ලු දිස්ත්‍රික් ජනතාව වගේම ගාල්ලේ ගරු මහා සංගරුවන ඇතුළු ඒ වෙනුවෙන් කැපවුණ වෙහෙසුන සියලු දෙනාට මම මේ උත්තරීතර සභාවේදී ගෞරවයේ ප්‍රණාමය පුදගෙන මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි හිඳු මාසනේ ප්‍රධාන අපේ ගාල්ලු දිස්ත්‍රික්කය තුළ ජනතාවගේ ප්‍රශ්න ගැටළු වලට විසඳුම් හොයන්න තමයි මේ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අපි පත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මනාප 128,231ක් අරගත්ත ඒ මනාප ලැයිස්තුවේ දෙවැනි මන්ත්‍රීවරයා විදියට ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කරගෙන අතිගරු ජනාධිපතිතුමාට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ දේශයේ මුදාගත් ආදරණීය නායකයා මහින්ද රාජපක්ෂ මහත්මයාට එවැගේම අපේ පක්ෂයේ නායක බැසිල් රාජපක්ෂ මහත්මයාට මේ මාතෘභූමියට පෙරට ගෙන යන ගමනේ ඕනෑම අභියෝගයක් දරාගෙන ඒ ගමනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්
Honorable member your time is up please wind up.
කැපකිරීමක් කිරීමට සූදානම් වෙමිනා සීපත් කරමින් විශේෂයෙන්ම අතුරුදහන් කළ තියෙන පළාත් සභා මැතිවරණය අපි පළාත් සභා මන්ත්‍රීවරු විදියට අපි දක්ෂතා පෙන්වූ නිසා තමයි අද පාර්ලිමේන්තු නියෝජනය කරන්නේ. ඒ නිසා අතුරුදහන් කළ දෙන පළාත් සභා මැතිවරණය මේ ප්‍රජාතන්ත්‍රවාදයේ රකින්න නම් මේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි මේ සභාවට යෝජනා කරමින් නිහඬවම සුදී.
Thank you. Honorable Abdul Rahman Ishak, you have 3 minutes.
ගරු සභාපතිමනි ඔබතුමා සභාපති වෙන පත්වෙච්චිගෙන මම ආඩම්බර වෙනවා ඔබට තුමාට බොහොම ස්තුතියි. ඒ වගේම මම පළවෙනිම 2015 මහමැතිවරණදී මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව මාව පළවෙනි වතාවට අවුරුදු 67න් පස්සේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුළු ජාතික මන්ත්‍රි වශයෙන් මාව පත් කරුවා. එතනින් පස්සේ 2020 මහමැතිවරණදී මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව පක්ෂ බැලුවේ නැහැ, පාට බැලුවේ නැහැ, කුල බැලුවේ නැහැ, ආගම් ભેදයක් නැතුව මෙදාපාරේ දිස්ත්‍රික්කයේම පළවෙනි ස්ථානට මා උත්තරිත සභාවට යොපක මම හිතාම සතුටෙන් ආඩම්බර වෙනවා. මා පළවෙනිම සියලුම ආගම නායකවරුන්ට එවාගේ මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්න සියලුම මට ඡන්ද දීපු මගේ පාක්ෂිකයන්ට එවාගම සියලුම දිස්ත්‍රික්කයේ ජනතාවට
Honorable member you have 2 more minutes.
ස්තුති වෙනවා. ඒක හේතුව තමයි මගේ ඡන්ද කාලවලදී මට කිසිම බාධාවක් නැතුව මගේ සියලුම පාක්ෂිකයෝ කටයුතු කරපු නිසා මම හිතාම ආඩම්බර වෙනවා. ඒත් එක්කම මගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට ඉහළම මේ සභාවේ ඉඳලා අවුරුදු 5ක් ඊට කලින් අවුරුදු 5ක් කොහොමද සංවර්ධන වලට සම්බන්ධ වෙලා වැඩ කරුවා සමානම මේ අවුරුදු 5 ඇතුළතදී පුළුවන් හැකියාවෙන් මගේ ආදරණීය දිස්ත්‍රික් ජනතාවට ඇපවලා කැපවලා වැඩ කරනවා. ඒ වගේම මගේ දිස්ත්‍රික් ජනතාවට මෙරණකම් ණයගති කියලා මේ සභාවදී මා ප්‍රකාශ කරනවා. ඒ වගේම අපේ ගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් තිබ්බා උපාධිධාරියුන්ට රැකියාව ලබා දුන්නා. ඒ අතරදී බාහිර උපාධිධාරියුන් 10,000කට රැකියාව ලියුම් එවලා ඒක නවත්තලා තියෙනවා. ගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරලා
ඒ 10,000ටම your time is up please wind up
ඒ 10,000ටම ඉදිරියේදී ඔබතුමාගේ කාල සීමාව තුළදී හිතාම ඉක්මනින් ඒ රැකියාව අවස්ථාව ලබා දීමට කටයුතු කරන්න ඕනයි කියලා ඉල්ලීමක් කරනවා. ඒත් එක්කම ඉදිරියේදී අවුරුදු 5 කාලය තුළදී තියෙන දේවල් කතා කරලා මගේ දිස්ත්‍රික්කයේ ඉන්න ජනතාවට අවශ්‍ය කටයුතු වල වෙන වෙලාවලට උපරිම මේ සභාවලි කටයුතු කරන්න මම ඉදිරිපත් වෙනවා කියමින් ඒත් එක්ක මමට කාලවලාව දීපු සභා අපේ සභාපතිතුමනි ඔබතුමාට ස්තුති කියමින් මම සමු ගන්නවා.
Thank you very much. Honorable Shehan Semasinghe, you have 15 minutes.
ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි මට මුසම්මෙල් මන්ත්‍රීතුමාගේ කාලයත් මගේ කාලයට එකතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම අද අපේ රටේ අලුත් ආණ්ඩුවක් පත් වෙලා ඒවගේම කෝටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමාට දීපු ජනවරම මහින්ද රාජපක්ෂ අගමැත්තුමා එක්ක ක්‍රියාත්මක කරන්නදී ඉදිරි මාස 4ක කාලය සඳහා අපේ රටේ ආදායම් වියදම් වෙනුවෙන් අනුමැතිය ලබා ගැනීම තමයි අද දිනේ පාර්ලිමේන්තුවේදී අපි සිදු කරන්නේ. ඒ අනුව පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 987.5කුත් මූලධන වියදම් බිලියන 334.6කුත් විශේෂයෙන්ම අපේ රටේ සමස්ත එකතුව හැටියට ණය ආපසු ගෙවීම් බිලියන 423.5ක් ඇතුළුව බිලියන 1745.688ක් වෙනුවෙන් තමයි අද පාර්ලිමේන්තුවේ අනුමැතිය අපි ලබා ගන්නේ. අපි විශ්වාස කරනවා මේ රටේ විපක්ෂය බරපතල නායාමයකට පත්වලා ඉන්න අවස්ථාවකවත් ඔවුන් ආණ්ඩුව කරපු කාලේ ජනතාවට ලබා දීපු පොරොන්දු ඉටු නොකිරීම හරහා, ජනතාව බලාපොරොත්තු වෙච්ච කාරණා ඉටු නොකිරීම හරහා ලැබු පරාජයත් එක්ක පාඩම් ඉගෙනගෙන අපේ රජය ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය දක්වයි කියලා. ඒකම ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, අපිට පේන්න තියෙනවා එදා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරපු අද සමගි ජනබලවේගය නියෝජනය කරන කණ්ඩායමත් එදා වුන් එක්සත් ජාතික පක්ෂය ඉදිරිදී ඔවුන් එක්ක අත්වල් බැඳගෙන කටයුතු කරපු ජනතා විමුක්ති පෙරමුණත් එක මතයක් සමාජගත කරන්න උත්සාහයක් දරනවා. ඒක තමයි පාර්ලිමේන්තුව මාර්තු මාසේ දෙවනිදා විසුරුවා හැරියට පස්සේ මේ දක්වා අතිගරු ජනාධිපතිතුමාගේ ජනාධිපතිතුමාට පැවරි තියෙන බලතල අනුව මේ රට පවත්වාගෙන යන්න, වැටුප්පා වේතන ගෙවන්න, විශේෂයෙන්ම ඇතිවෙච්ච ගෝලීය වසංගතය හරහා COVID-19 වසංගතයෙන් අපේ රට මුදව ගන්න, මේ කරපු සියලු වියදම් නීත්‍යානුකූල නෑ කියන පදනම අරගෙන යන්න උත්සාහ කරනවා. මට පුදුමයි උදේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහත්තයා අපේ ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා අපේ ආණ්ඩුවේ තියෙන නෛතිකභාවය පිළිබඳව. හැබැයි අපි එතුමාට මතක් කරන්න ඕනේ, යහපාලන ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ආණ්ඩුවත් අනුර කුමාර දිසානායක මහත්තයාට ඕන විදිහට පාලනය වෙද්දි, එදා විපක්ෂයත් අනුර කුමාර දිසානායක මහත්තයාට ඕන විදිහට පාලනය වෙද්දි අපේ රටේ අධිකරණ පද්ධතියට නීති පද්ධතියට බරපතල ලෙස අවමන් කරමින් ඇඟිලි ගහද්දී ඇයි මේ සදාචාරය පිළිබඳ අනුර කුමාර දිසානායකට මතක් වුනේ නැත්තේ? එතුමා අද සභාගමේ හිටියා නම් හොඳයි. මේ රට එදා පැවති ඒ පාලනයෙන් මුදව ගන්න ඕනි කියලා ජනතාව තීන්දුව කළා තියෙන අවස්ථාවක නිකන් නෙමෙයි ජනතාව තීන්දුව කළා තියෙන්නේ. 3-2 බලයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලබා දීලා එවැනි අවස්ථාවක මේ ප්‍රශ්න කිරීම කොතෙක් දුරට සාධාරණද? අපි ඉතිහාසය මතක් කරන්න කැමති නැති වුණාට ඉතිහාසය අමතක වෙච්ච විදිහට ජනතා විමුක්ති පෙරමුණ කතා කරන්න උත්සාහ කරනවා නම් අපිට මතක් කරන්න සිදු වෙනවා මේ රටේ දේශපාලන දඩයන් වලටත් මේ රට අකර්මණ්‍ය කරන්න ජනතා විමුක්ති පෙරමුණ කොයි තරම් දුරට එදා එක්සත් ජාතික පක්ෂයත් එක්ක අත්වල් බැඳගෙන හිටියද කියලා. ඒකේ ප්‍රතිඵලය වුණේ මොකද්ද? මන්ත්‍රීවරු 6ක් හිටපු ජනතා විමුක්ති පෙරමුණට ඡන්දෙන් පත් වෙන්නේ මන්ත්‍රීවරු දෙන්නයි, ජාතික ලයිස්තුවෙන් එක මන්ත්‍රීවරයයි. ඒ හින්දා උන් පාඩම් ඉගෙන ගන්නෙ නැති කණ්ඩායමක් කියලා අද ඉතා පැහැදිලිව අපිට පේන්න තියෙනවා. ඒ හින්දා 2019 නොවැම්බර් මාසේ පත් වෙන ජනාධිපතිතුමා මේ රටේ අද වෙනකන් ගත්ත තීන්දුව තීරණ සියල්ල, ඉදිරියේදී ගන්න තීන්දුව තීරණ සියල්ල අපේ රටේ ව්‍යවස්ථාවට අනුකූලව ගන්න තීන්දු කියන එක අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනේ. මේ ව්‍යවස්ථාව උල්ලංඝනය පිළිබඳව නිතරම විපක්ෂය සැක කරන්නේ එයාලා ආණ්ඩු කරපු යහපාලන යුගයේ අපි දැක්කා. දිගින් දිගටම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් අපේ රටේ ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් මේ පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ උල්ලංඝනය කරමින් කටයුතු කරනවා අපි දැක්කා. ඒ හින්දා මෙතන නීත්‍යානුකූලව සියලුම දේ සිදු වුණා කියන එක අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනේ. එයාලා අධිකරණයේ පිට බැතුවා, අධිකරණයට ගිහිල්ලා ජනාධිපතිතුමා ගන්න කියපු ක්‍රියාමාර්ග වැරදි කියලා කිව්වා. හැබැයි අධිකරණයේ අද තීන්දුවක් දීලා තියෙනවා. අද අධිකරණමය තීන්දුවටත් අපහසයක් වන ආකාරයට තමයි විපක්ෂයේ උදවිය මත දක්වන්නේ. මොකද එයාලා තමයි අධිකරණයට ගියේ. එයාලා තමයි මේ රට පාර්ලිමේන්තුව විසිරුවා තියෙන අවස්ථාවක අකර්මණ්‍ය කරන්න උත්සාහ කරේ. එයාලට සදාචාරයක් තිබ්බා එදා ජනාධිපතිවරණයට කලින්. 2015 ජනාධිපතිවරණයට කලින් මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ ආයවැය ගෙනල්ලා සම්මත කරලා රට ඉදිරියට ගෙනියන්න අවශ්‍ය පසුබිමේ හදුවා වගේ යහපාලන ආණ්ඩුවට වගකීමක් තිබ්බා. 2019 ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා ඕන්නම් අයවැය ගෙනල්ලා ඊළඟ ආණ්ඩුවට රටේ අරගෙන යන්න අවශ්‍ය පදනම මේ රටේ සකස් කරන්න තමන් විසින් ඉටු විය යුතු යුතුකම් රට ඉටු කරන්නේ නැතුව අද යුතුකම් ඉටු කරන ආණ්ඩුවකට විරුද්ධව ඇඟිල්ල දික් කිරීම ගැන අපි කනගාටු වෙනවා. එහින්ද අපේ බදු ප්‍රතිපත්තිය විපක්ෂයට අවශ්‍ය බදු ප්‍රතිපත්තිය නෙවෙයි. අපි ජනතාවගෙන් ජන වරමක් ඉල්ලුවා ජනාධිපතිවරණයේදී. ඉතා පැහැදිලිව ඒ බදු සංශෝධන ගැන අපි කතා කරා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ වැට් බද්ද 15% ඉඳලා 8 දක්වා අඩුවීම ඇතුළු ඒ අපි කරපු සියලු බදු ප්‍රතිපත්තිය වෙනස් කරපු බදු ප්‍රතිපත්තිය ගැන අපි සඳහන් කළා. මේ රටේ ජනතාවගෙන් ඒ සඳහා අනුමැතියක් ලබා ගත්තා. එහිඳ විපක්ෂයට මේ රට පාලනය කරන්න ශක්තියක් දැක්මක් ආදරයක් සහ අවශ්‍යතාවයක් නැති වුණාට අපිට ඒ සඳහා වැඩපිළිවෙලක් තියෙනවා. අපි ආණ්ඩුවක් හැටියට ඒ වැඩපිළිවෙල අරගෙන යනවා. එහිඳ විපක්ෂයට කිසිම අවස්ථාවක අපි විසින් කරපු බදු සංශෝධන පිළිබඳව කතා කිරීමේ අයිතියක් නැහැ කියන කාරණාව ඉතාම පැහැදිලිව අපි කියන්න ඕනේ. ඒ ආණ්ඩුව තමයි බදු ගැහුවේ. 2014 මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරයා හැටියට පවත්වපු ආණ්ඩුව 2015 වුන් බාරගද්දි ඒ වගේම නැවත අපිට බාර දෙද්දී අපි එදා අය කරපු බදු ප්‍රමාණය වගේ දෙගුණයක් බදු අය කරන්න යහපාලන ආණ්ඩුව කටයුතු කරා. එයාලා දිගින් දිගටම බදු ආදායම වැඩි කරලා ජනතාවට බදු ගහලා රාජ්‍ය ආදායම පෙන්වුවට අපේ ප්‍රතිපත්තිය ඊට වඩා වෙනස් ප්‍රතිපත්තියක්. අපි ආණ්ඩුව ආපු ගමන් අත්‍යවශ්‍ය නොවන වියදම් සියල්ල රජයේ පැත්තෙන් නැවැත්තුවා. අපි අත්‍යවශ්‍ය නොවන වියදම් කප්පාදුවට කටයුතු කරා. අත්‍යවශ්‍ය නොවන වියදම් පාලනය කරන්න කටයුතු කරා. අපි එහෙමයි රට පාලනය කරන්න ඉදිරියට අරගෙන ගියේ. ඒ අනුව ආර්ථික සේවා ගාස්තු, ජාතිය ගොඩනැගීමේ බද්ද, රඳවා ගැනීමේ බද්ද, උපේනෙවිට ගෙවීමේ බද්ද, මේ වගේ බදු ජනාධිපතිතුමා පොරොන්දු වෙච්ච ආකාරයටම අපි ඉවත් කර, එක විතරක් නෙමෙයි ආදායම් බදු සීමාව 24% හිටන් උපරිම සීමාව 18% දක්වා අඩු කර, කඩා වැටිච්ච ඉදිකිරීම් ක්ෂේත්‍රයට නැවත ශක්තිය දෙන්න, පණ දෙන්න ඉදිරිකිරීම් ක්ෂේත්‍රය සඳහා වූ බදු 14% දක්වා අඩු කරා විතරක් නෙමෙයි අනාගතයට මේ රට අරගෙන යන්න තොරතුරු සාක්ෂණය හා බැඳිච්ච ඒ ව්‍යාපාර වෙනුවෙන් ණය කරපු ආදායම් බද්දෙන් ඒ සියලු ව්‍යාපාරිකයන් නිදහස් කරන්න කටයුතු කරා. ඊළඟට අපේ රටේ ආනයන අපි සීමා කරා රජයක් හැටියට. එක පැත්තකින් අපේ රුපියල ශක්තිමත්ව පවත්වාගෙන යන්නත් එදා මේ කොවිඩ් වසංගතය හරහා මේ රටේ ඇතිවෙච්ච ආර්ථික අවපාතය නවත්වා ගන්නත් අපි ආනයනේ සීමා කරන්න පටන් ගත්තා. ආනයන සීමා කරාම අපෙන් විපක්ෂය ප්‍රශ්න කරයි ආනයන සීමා කරන්න කියලා. හැබැයි අපේ රටේ යම් නිෂ්පාදනයක් වෙනවනම් ඒ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයන අපි සීමා කරේ නැහැ. ඒ කර්මාන්ත පවත්වාගෙන යන්න අවශ්‍ය සියලු පහසුකම් රජයක් හැටියට අපි ලබා දුන්නා. ඒක ප්‍රතිඵලයක් හැටියට 2014 අපි දැක්ක අපේ මුළු අපනයන වටිනාකම ඩොලර් බිලියන 11.1යි. 2015 ඔවුන්ගේ ආණ්ඩුව අරගෙන යද්දී අපනයන ආදායම ඩොලර් බිලියන 10.5යි. ඔවුන්ගේ ආදායම ඔවුන් විතරම කියනවා මේ අපනයනේ ඔවුන් වැඩි කරා කියලා. අපනයනේ 2019 වෙද්දී නැවත 2014 තිබ්බා අගයටම පත් වුණා. මොකද ඔවුන් අපනයනේ වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරපු නැති හින්දා ඔවුන්ගේ අවශ්‍යතාවය තිබ්බේ ඔවුන්ට කැමති හිතවතුන්ට ව්‍යාපාරිකයන්ට මේ රටට ඕනෑම දෙයක් ආනයනය කිරීමට ඒ අවශ්‍ය අවසරය ලබා දෙන්න. ඒක විතරක් නෙවෙයි මේ ආනයනේ සීමා කිරීම හරහා අපි දැක්ක අත්‍යවශ්‍ය නොවන ආනයන සඳහා රටෙන් එළියට ගියපු මුදල් ප්‍රමාණය නැවතුණා. 2020 ජනවාරි මාසයේ වෙද්දී අපේ රටේ විශේෂයෙන්ම අපේ රටේ 2020 ජූනි මාසයේ වෙද්දී අපේ රටේ අපිට පුළුවන් වුණා මේ අපනයන ප්‍රමාණය වැඩි කරගන්න. ඒක වැඩිවීම කොච්චරද කිව්වොත් අප්‍රේල් මාසයේ ඉඳලා තිබිච්ච කොවිඩ් වසංගතය හරහා අපනයන අඩු වුණා ඇමරිකානු ඩොලර් මිලියන 282 දක්වා. හැබැයි ක්‍රමානුකූලව අපි දීපු සහන අපි ඒ ව්‍යාපාරිකයන්ට දීපු විශ්වාසය ලෝකයේ අනිත් රටවල් එක්ක අපේ තිබ්බ සම්බන්ධතාවය සහ පිළිගැනීම තුල 2020 ජූනි මාසයේ වෙද්දී අපේ රටේ අපනයන ආදායම නැවත ඩොලර් මිලියන 894 දක්වා වැඩි වෙනවා. ඒක අප්‍රේල් සිට ජූනි දක්වා 100%-217% අපනයනයේ වැඩිවීමක් කියන එක අපි ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනි. ඒක විතරක් නෙවෙයි, මේ ආනයන සීමා කිරීම හරහා අපි දැක්කා අප්‍රේල් මැයි ජූනි කියන මාස තුනක කාලය තුළ 80%-80% අපේ අපනයන වියදම අඩු වෙන්න පටන් ගත්තා. ඒ වගේම මම තව කාරණා කීපයක් කියන්න ඕනි. අපේ විපක්ෂ නායකතුමා, මම දන්නේ නැහැ එතුමාට කවුරු මේ තොරතුරු ලබා දෙනවද කියලා, හැමදාම සංඛ්‍යාලේඛන පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරාම ඒ සංඛ්‍යාලේඛන සාවද්‍ය සංඛ්‍යාලේඛන කියන එක අපි පැහැදිලිව කියන්න ඕනි. එතුමා දැන් උත්සාහ කරනවා, එතුමා බහුශ්‍රුත විපක්ෂ නායකවරයෙක් හැටියට රටට ලෝකෙට පෙන්වන්න. හැබැයි ඒ ඉදිරිපත් කරන හැම සංඛ්‍යාලේඛනයක්ම ලියලා දෙන කෙනා එක්ක වරදියට ලියලා දෙනවා, එහෙම නැත්නම් කියවන විපක්ෂ නායකතුමා වැරදියට කියවනවා. එතුමා ප්‍රශ්න කරා අපෙන් මේ COVID-19 වසංගතය එක්ක ලෝකේ රටවල් කීපයක් දීපු සහන පිළිබඳව එතුමා මතක් කරා. එතුමා උදාහරණ හැටියට මොනවද ගත්තේ? ඉන්දියාව, බංගලාදේශය, පකිස්තානය සහ ජර්මනිය. මම එක කාරණාවක්
Order please. Speaker will take the chair.
ගරු කතානායකතුමනි, මේ මම කතා කරගෙන ආවේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා එක්ක එතුමාට වැරදි තොරතුරු කවුරු හරි ලියලා දෙනවා, එහෙම නැත්නම් ලියලා දෙන තොරතුරු එතුමා වැරදියට කියවනවා. එතුමා COVID-19 වසංගතය හරහා උදාහරණ වලට ගත්තේ ඉන්දියාව, බංගලාදේශය, පකිස්තානය සහ ජර්මනිය. මම එතුමාට මතක් කරලා දෙන්න ඕනි සංඛ්‍යාලේඛනත් එක්ක අද වෙනකොට වාර්තාගත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 134යි ඉන්දියාවේ, මරණ 62000යි. එතුමා හොඳයි කියන බංගලාදේශයේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 103යි, මරණ සංඛ්‍යාව 4000යි. පකිස්තානයේ වාර්තා වන කොරෝනා රෝගීන් 103යි, මරණ 6300යි. එතුමා උසස්සේ සලකපු ජර්මනියේ වාර්තාගත රෝගීන් සංඛ්‍යාව 241000යි, මරණ 9400යි. එතුමා කොරෝනා රෝගය සාර්ථකව පාලනය නොකරයි කියපු රටේ, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් නොකරයි කියපු රටේ ලංකාවේ රෝගීන් 2900යි, මරණ සංඛ්‍යාව 12යි. එහෙනම් අපි විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට කියනවා, මේ විදිහේ මේ තරම් භයානක අවදානම් සහගත තත්ත්වයක් තුළ මේ රටේ කොරෝනා මර්ධනය වෙනුවෙන් ඒ තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය වැය කරපු සියලු දෙනාටම ගරුත්වයක් ලබා දෙන්න. ඒක විතරක් නෙවෙයි, 2020 අගෝස්තු මාසෙ වෙද්දී, අගෝස්තු මාසෙ 27 වෙනිදා වෙද්දී, ඊයේ දිනේ වෙද්දී මේ COVID-19 වසංගතය හරහා ඇතිවෙච්ච ආර්ථික පීඩනයෙන් මහබැංකුව අනුමත කරලා තියෙනවා රුපියල් බිලියන 115ක මුදලක් ගරු කතානායකතුමනි, ඒ ලැබිච්ච ඉල්ලුම් පත්‍ර අනුව. ඒ අනුව මේ වෙනකොට රුපියල් බිලියන 76ක මුදලක් ඒ ආයුධුම් පත්‍ර අනුව ඒ අදාළ ව්‍යාපාරිකයන්ට මුදා හැරලා තියෙනවා. තව සතියක් යද්දී
මේ කාලය අවසානයි. ඔබතුමයි කාලය අවසානයි.
මට මුසම්මිල් මන්ත්‍රීතුමාගේ මිනිත්තු 4ක් තියෙනවා ගරු කතානායකතුමනි. මේ
ඒකත් එක්ක තමයි.
තව මිනිත්තු දෙකක් දෙන්න කරු කතානායකතුමනි. බිලියන 115ක් දක්වා මුදල් නිදහස් කිරීමට මහ බැංකුව කටයුතු කරනවා විතරක් නෙමෙයි, තවදුරටත් යම් සහන ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා නම් ඔවුන්ට සැප්තැම්බර් 30 දක්වා කාලයක් අපි ලබා දීලා තියෙනවා. එහෙනම් ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අපේ රටේ කිසිම නීතියක් උල්ලංඝනය වීමක් සිදු වෙලා නැහැ. මේ කොරෝනා වසංගතය තුල තවත් කාලයක් මැතිවරණය පවත්වන්න බැරි වුණා නම් ඒ මැතිවරණය පවත්වලා කවදා හරි තවත් මාස 3ක් යනකම් මේ රටේ සාමාන්‍ය තත්ත්වය පවත්වාගෙන යන්න මුදල් වියදම් කිරීමේ බලය අතිගරු ජනාධිපතිතුමාට පැවරෙනවා. එහෙනම් අපි විශේෂයෙන්ම මේ ආණ්ඩුවට කියන්න ඕනි අවසාන වශයෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂයට කියන්න ඕනි සජිත් ප්‍රේමදාස මැතිතුමාට, එතුමා කිව්වා 2020 දී අපේ රට
පහළ මැදි ආදායම් තත්ත්වයට පත්ුණා කියලා. හැබැයි අපි එතුමාට කියන්න ඕනේ මේ රට 2020 පහළ මැදි ආදායම් රටක් හැටියට වාර්තා වුණේ 2019 ඔවුන්ගේ ආණ්ඩුව විසින් අරගෙන ගියපු පාලන කාලය තුල කියන එකත්, 2019 වර්ෂයේදී ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් 3,852 දක්වා අඩු වුණා. ඒකේ ප්‍රතිඵලය තමයි අපේ රට එතුමාම චෝදනා කරපු මේ පහළ මැදි ආදායම් රටක් බවට පත් වුණේ.
ඒකම
චෝදනා වෙල්ල කරපු විපක්ෂ නායකතුමාම බාර ගන්න ඕනි කියන කාරණාවත් මතක් කරමින් අපි විශ්වාස කරනවා මේ ඊළඟ 2020 ආදාය ලේඛනයේ පෙර අපි මේ සියලුම ආදායම් සහ වියදම් ඇතුළත් විශාල ජනපනත් පෙදුම්පත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. මේ සියලු මහජනතාවට සහ ජනතාවගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරනවා.
රෝහිණී කුමාරී විජේරත්න මැතිණි.
ස්තුතියි ගරු කථානායකතුමනි. ඔබතුමාට මගේ සුභාශිංසන පිළිගන්වන ගමන් නමවන පාර්ලිමේන්තුවෙත් මා සිටිය යුතුයයි තීරණය කරමින් දිස්ත්‍රික්කෙන් ලද එකම මන්ත්‍රී ධූරය මා වෙත පිරිනැමීම පිළිබඳව ලග්ගල, මාතලේ, රත්තොට, දඹුල්ල සමග ජන බලවේගයට ඡන්දය දුන් සියලුම ජනතාවට මගේ ගෞරවනීය ස්තුතිය මම මේ වෙලේ උද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මා කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකින බවට මම මේ වෙලාවේ පොරොන්දුවක් දෙනවා. එක රටක් එක නීතියක් සෞභාග්‍යයේ දැක්ම. නමුත් දඹදෙනිය පුරපතිට එක නීතියක් සහ මාතලේ පුරපතිට එක නීතියක් තිබීම ගැන අපි කනගාටු වෙනවා. විපක්ෂයේ දේශපාලන දඩයම නතර කරන්න කියන එක මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සෞභාග්‍යයේ දැක්ම තුළින් ආර්ථිකය විශ්ව කර්ම වැඩක් කරයි කියලා රටම බලාපොරොත්තු වුණා. නමුත් මේ අයවැය අවුරුද්දට අයවැයක් නැතුව අතුරු සම්මත ගිණුමක් ගෙනල්ලා තියෙනවා. අතුරු සම්මත ගිණුමේ තියෙන්නේ වියදම් කරන විදියවල් මිසක ආදායම් උපදවන හැටි කොතනකවත් නැහැ. ආදායමක් උපදවන විදිහක් කතා කරපු කිසිම කෙනෙක් කතා කරනවත් අපි දැක්කේ නැහැ. මේකෙන් කියන්නේ මොකද්ද? මේ වසර ඉවර වෙද්දී එක් රටවැසියෙක් රුපියල් 37,000කින් දුප්පත් වෙනවා කියන එක මම මේ වෙලේ කියනවා. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද ආර්ථික වර්ධන වේගය ඍණ 1.6යි. කොවිඩ් නිසා එහෙම වුණයි කියලා කවුරු හරි කීවත්, හැබැයි කොවිඩ් වලට රට වැහුවේ මාර්තු 23 කියන එක මම මේ වෙලේ මතක් කරනවා. මේ රජයේ පත් වුණ දා ඉඳලා රටේ ආර්ථිකය වැටුණා. අදත් ඒවට උත්තර නැහැ. ආදායම් උපයා ගන්නා ක්‍රම ගැන වචනයක්වත් මේ විවාදයේදී අපිට ඇහුනේ නැහැයි කියන එක මේ වෙලේ මතක් කරන්න ඕනි. 2019 අවසන් වෙනකොට ලංකාවේ ආර්ථික වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 84ක් තිබුණු එක 2020 වෙනකොට ඇමරිකන් ඩොලර් බිලියන 78ක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ 2019 අවසන් වෙනකොට ඒක පුද්ගල ආදායම ඩොලර් 3,800ක් වුණු එක 3,600 දක්වා ඩොලර් 200ක් පහත වැටෙනවා. සරලව කිව්වොත් එක් පුද්ගලයෙක් ඩොලර් 200කින් දුප්පත් වෙනවා කියන එකයි ඒකෙන් කියන්නේ. රුපියල් වලින් කිව්වොත් අද ඩොලර් එක රුපියල් 185යි. 185 200න් වැඩි කරොත් රුපියල් 37,000යි. සෞභාග්‍යයේ පළමු දැක්මේ පළමු වසරේ රටේ එක් මිනිහෙක් රුපියල් 37,000කින් දුප්පත් කරනවා. තව විදියකට කිව්වොත් ඉදිරියේදී කියයි ජනතාවට ඉවසගෙන ඉන්න කියන එක. එනිසා අපි කියනවා මේ රට විනාශ වෙමින් යනවා. පාර්ලිමේන්තුවේ ඉන්න ආර්ථික විශේෂඥ මහත්තුරු දැන් ආදායම් උපදවන හැටි අපිට කියන්න ඕනේ. මොකද ව්‍යාත්මක පෙන්නලා බලයට ආව අය ආදායම් උපදවන හැටි කියන්නයි කියලා අපි ඉල්ලා සිටිනවා. එහෙම නැත්නම් ආදායම් උපදවන ක්‍රමවේදය වෙන්නේ මේ සිංහරාජයේ කපලද නැත්නම් අනේ වැදගත් මහත්තයෙක් විදිහට ඔබතුමා හැසිරෙන්න කියලා කියනවා. පුත්තලමේ හලාවත ඉස්සන් කොටු සුද්ධ කරලාද කියලා අපි අහනවා. එහෙම නැත්නම් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කරලා රට ම්ලේච්ඡත්වයට ආපස්සට ගෙනහිල්ලාද ආදායම් උපදවන්නේ? එහෙම නැත්නම් පුරවැසිකම අත්හරින්න බැරි අයව පාර්ලිමේන්තුවට ගේන්න ව්‍යවස්ථාව වෙනස් කරලාද කියලා අපි අහන්න ඕනේ. මතක තියාගන්න මේ සෞභාග්‍ය ආණ්ඩුවේ පළමු අවුරුද්දේදී මේ රටේ පුරවැසියෙක් රුපියල් 37,000කින් දුප්පත් කරනවා කියන එක කියන්න ඕනි. ඊළඟට දේශීය කර්මාන්ත දියුණු කරනවා කියනවා. වේවැල් පිත්තල ලීබඩු මැටි පිළිබඳ රාජ්‍ය ඇමැතිතුමාට වෙන් කරලා තියෙන්නේ මිලියන 57යි. බිලියන 1745ක් වෙන මුළු වියදම සලකද්දී ප්‍රසන්න ඇමතිතුමාට බිලියන 0.057යි. දයාසිරි ඇමතිතුමනි ඔබතුමාට බිලියන 0.093යි මිලියන 93යි. කුදම් පහසුකම් බහලුම් මාංශ වර්ධනය ඊළඟට වරාය බෝට්ටු හා නැව් කර්මාන්ත ඇමතිතුමාට මිලියන 80යි. අපි කියන්න ඕනේ නැවක් තියා බෝට්ටුවක්වත් හදන්න පුළුවන් ඇයිද? අපි නම් හිතන්නේ නැහැ. ඒ නිසා මුදල් වෙන් කරලා තියෙන්නේ කොහාටද කියලා ඔබතුමන්ලා හොයලා බලන්න කියන එක මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒත් එකම මගේ කතාවෙන් පස්සේ ඔබතුමා වෙලාව ගන්න.
දැසිරි.
මගේ නම සඳහන් කරා අපේ මන්ත්‍රීතුමිය. මම ඔබතුමීට කියන්න කැමතියි මේ මාස 3කට මේ මුදල දීන්නේ. ඔබතුමීට හැරෙන්නවත් හම්බෙන්නේ නැහැ මාස 3ක් යනකොට එහාට ඇරලා මෙහාට යනකොට ඉවරයි. කරබලේ නැතු ඉන්නේ අපි ඕනේ ගන්න හදා ගන්න.
මාස 3ක් අපි බලන් ඉන්නම් අපිත් කැමති බතික් දිනු කරලා දෙනවා නම් මාස 3 ඇතුළත ඔබතුමා ඒ කටයුත්ත කරන හැටි බලන් ඉන්නවා. අවසාන වශයෙන් ගරු කතානායකතුමනි Thank you. ලග්ගල මොරගහ කන්ද සහ කළුගඟ ජලාශය පිළිබඳව මේ වෙලේ කතා කරන්න ඕනි. 2008 ගත්ත වැරදි තීන්දුව හේතුවෙන්
ගරු මන්ත්‍රීතුමිය ඔබතුමාගේ කාලය අවසානයි.
විනාඩියක් දෙන්න ගරු කතානායකතුමනි. මොරගහ කන්ද සහ කළුගඟ ව්‍යාපෘතිය හේතු කොටගෙන 2008 ගත්ත වැරදි තීන්දුවෙන් අද රජයට විශාල බරක් වෙන තත්ත්වයකට පත් වෙලා තියෙන වියලි සලාකය. ඒකට හේතුව මොරගහ කන්දට කලින් කළුගඟ ජලාශයයි සදන්නට තිබුණේ. නමුත් මොරගහ කන්ද හදලා තමන්ගේ ජනතාවට වතුර ගේන්න ඕනේ හෝ යම්කිසි දේවල් දාලිවරලා කළුගඟ පහු කරපු නිසා ගරු කතානායකතුමනි තව වෙනකන් ලග්ගල ජනතාවට යන වාරි ජලය ලබා දෙන්න වැව් ටික හදලා නැහැ. ඒ වගේම ගරු ජොන්සන් ඇමතිතුමනි ඔබතුමාගේ අවධානය මම යොමු කරනවා අධිවේගී මාර්ගය නිසා
ඔබතුමාගේ කාලය අවසානයි. ඔබතුමාගේ කාලය අවසානයි ධර්මසේන මන්ත්‍රීතුමා පටන් ගන්න.
ගරු කතානායකතුමනි ඓතිහාසික ඌව වෙල්ලස්සේ මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයෙක් විදිහට මේ උත්තරීතර පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා මුලින්ම සභාව අමතන වෙලාවේ මම ඊටාම ගෞරවයෙන් සිහිපත් කරනවා මට මේ වරම ලබා දීපු වැල්ලවාය මොනරාගල බිබිල මැතිවරණ කොට්ටාස වල මගේ ආදරණීය ජනතාව මා වෙනුවෙන් දෑතු දුක කළ ඒ ආදරණීය මිනිසුන් හැමදෙනෙකුටම මගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා වගේම ඔවුන් මා කෙරෙහි තිබූ විශ්වාසය දිවිහිමියෙන් ආරක්ෂා කරන බවටද මා ප්‍රකාශ කරනවා. ගරු කතානායකතුමනි පරම්පරාවෙන් දේශපාලන උරුමයක් නැතුව සාමාන්‍ය ජනතාව ජීවත් වන සාමාන්‍ය ජනතාව අතර ජීවත් වන සාමාන්‍ය මිනිහෙක් විදිහට මේ ගමන මම ආරම්භ කරේ බුත්තර ප්‍රාදී සභාවේ සභාපතිවරයා විදිහටයි. එදා ඒ ගමන ආරම්භ කරන්න මට සත්‍යයක් දුන්නු මගේ දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයා රංජිත් වද්දුම බණ්ඩාර මැතිතුමා සමග මේ සභා ගර්භයේ අසුන් ගන්න ලැබීම මා ලද ගෞරවයකි. ගරු කතානායකතුමනි ඒ වගේම බී කරලා සති කීපයක් පමණක් ගත වුණු පක්ෂයක් වුණත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය විදියට ඉතා සාර්ථක පියවරක් තබපු සමගි ජනබල වේගයෙන් මට නාම යෝජනා ලබා දීලා පාර්ලිමේන්තුවේ එන්න අවස්ථාව උදා කරලා දීපු සමගි ජනබල වේගයේ නායක අපගේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට මගේ ගෞරවය පුද කරනවා. එදා බුත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විදියට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයෙක් විදියට පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තුව දක්වා මම තියපු සෑම පියවරකදීම මා සමග හිටපු මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් විශාල වගකීම් ප්‍රමාණයක් හා යුතුකම් ප්‍රමාණයක් මගේ උරමත තිබෙනවා මා දන්නවා. මොනරාගල දිස්ත්‍රික්කයේ ජීවත් වන බහුතරයක් ගොවි ජනතාව ධෛර්ය සම්පන්නව මහ පොළවත් එක්ක සටන් කරන අවුරස්වියට පිච්චෙන පසුබට වෙන්නේ නැති මහ පොළවට තා උපන් රට ණය නැති මිනිස්සු ගරු කතානායකතුමනි අලුත් ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම මගින් රුපියල් බිලියන 1300ක් වියදම් කිරීම සඳහා මේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා සිටින වෙලාවේ අපේ ජනතාවගේ හඬ ඒ ජනතාවගේ අවශ්‍යතාවන් ඉදිරිපත් කිරීමට මගේ යුතුකමක්. මොනරාගල දිස්ත්‍රික්කයේ අපේ ජනතාවට තිබෙන වියලි මහ පොළොව තරබිමක් බවට පත් කරන්න තියෙන ප්‍රධාන බාධාව වතුර ප්‍රශ්නයයි. මොනරාගල දිස්ත්‍රික්කයෙන් පත්තුණු මා ඇතුළු මන්ත්‍රීවරුන් 6 දෙනාගේම වගකීම ඒ ප්‍රශ්නය විසඳීම සඳහා කටයුතු කිරීමයි. පසුගිය කාලයේ කුඹුරු අක්කර ලක්ෂ ගානකට ජලය සැපීම සඳහා ආරම්භ කළ කුඹුකන් ඔය නක්කල අමුණු ව්‍යාපෘතිය මේ පාර්ලිමේන්තුව තුළින් යථාර්ථයක් බවට පත් කර ගැනීමට අපි 6 දෙනාගෙන් ප්‍රමුඛ වගකීමයි මම කල්පනා කරනවා. විශේෂයෙන්ම කුජිකර්ම රාජ්‍ය ඇමතිතුමා අපේ දිස්ත්‍රික්කයේ නියෝජිතයෙක් වීම නිසා මේ ගැන ආණ්ඩුවේ අවධානය යොමු කරන්න පුළුවන් වෙයි. ඒ වගේම දශක ගාණක් තිස්සේ තියෙන තවමත් විසඳුමක් නැති අලිමිනිස් ගැටුමට කඩිනම් විසඳුමක්
කරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන් වේගෙන යන්නේ
ලබාගෙන කඩිනම් විසඳුමක් දිය යුතු වෙනවා. මේ නිසා වටිනා මිනිස් ජීවිත අකාලේ නැති වෙනවා. අලි ඇතුම් විශාල වශයෙන් විනාශ වෙනවා. මේ අතුරු සම්මත ගිනුමෙන් ඉදිරිපත් කරන වෙලාවේදී මගේම අඛණ්ඩවම මේ සභාකල්පයේ තුල පෙනී සිටින බවට මා කියන්න කැමැති. අවසාන වශයෙන් ගරු කතානායකතුමනි, පරිණත දේශපාලනඥයෙකු ඔබතුමාටත්, ගරු අග්‍රාමාත්‍යතුමාටත්, මගේ නායක විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහත්මයාටත්, මගේ දිස්ත්‍රික්කයේ තේදීපත් වුණු සෙතු නියෝජිතින් 5 දෙනාටත් සුභපතමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ආචාර්ය බඳුරු ගුණවදන මහත්තුමා.
ගරු කතානායකතුමනි, එදා මේ රටේ ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කළ අපේ සදාදරණීය නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ විවිධ කුමන්ත්‍රණකාරී බලවේග විසින් බලයෙන් පහකර හැර අවස්ථාවේ පටන් වෛර දේශපාලනයෙන් හැසිරුණ විපක්ෂයකට මූණ දෙමින් එදා සිට අද දක්වාම ජනතාවගේ පැත්තේ හිටගෙන ඉඳලා දක්ෂිණ ලංකාවට ආඩම්බරයක් වෙන ලෙසින් ඔබතුමා කතානායක ධුරයට පත්වීම සම්බන්ධයෙන් මහින්ද යාප අභිවදන ශූරීන්ට අපේ ගෞරවය පිරිනමමින් ඒ වගේම 9 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ඇතුළු ජනතාව විසින් අපිට වරම් ලබා දීම සම්බන්ධයෙන් අපේ ගෞරවයේ ස්තුතිය ප්‍රණාමය පුද කරමින් අද ගරු මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යතුමා විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන තෙක් ඒ මුදල් වෙන්කර ගැනීම සඳහා පරිපූර්ණ ඇස්තමේන්තු ඉදිරිපත් කරපු මේ අවස්ථාවේ විපක්ෂයේ ඉදිරිපත් කරපු සමහර චෝදනා කීපයකට මම මේ කෙටි වේලාව තුළ යම්කිසි පිළිතුරක් ලබා දීම සඳහා බලාපොරොත්තු වෙනවා. ගරු කතානායකතුමනි, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 69 ලක්ෂයක් ජනවරමෙන් මේ රට පාලනය කරන්නට බාර ගැනීමෙන් පසු රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිම දෙයක් නොකර මේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙමින් ජනතාවගේ පැත්තේ හිටගෙන මේ රටේ ඉතිහාසය වෙනස් කිරීම සඳහා අනූපමේය දායකත්වයක් ලබා දුන් නායකයෙක් විදියට මෙතුමන්ලා දිගින් දිගටම කරපු චෝදනාව තමයි එතුමා වැරදි ලෙස පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව මේ මුදල් වැය කර බව. මම එතුමන්ලට සඳහන් කරන්න කැමතියි 2002 පළවෙනි මාසේ පළවෙනිදා සිට 2002 තුන්වෙනි මාසේ 31 දක්වා එක්සත් ජාතික පක්ෂ රජයේ විසින් මෙවැනි අවස්ථාවකදී මුදල් වැය කර ආකාරය පිළිබඳ හැන්සාඩ් වාර්තා පරිහරණය කළ බලන්ට කියලා. ඊළඟට 2010 පස්වෙනි මාසේ පළවෙනිදා සිට 2010 හත්වෙනි මාසේ 31 වෙනිදා දක්වා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 153 වගන්තියට අනුව මුදල් වෙන් කළ ආකාරය අධ්‍යයනය කරන්නට කියලා මං ඉල්ලා සිටිනවා. 2020 3/6 සිට මාස 3කටත් 2026/6 සිට 2028/31 දක්වා මේ මුදල් වෙන් කරපු ආකාරය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 153 වගන්තියට අනුව කරලා තිබෙන ආකාරය පිළිබඳ සටහනක් මම හැන්සාඩ් වාර්තාවට මුද්‍රණය කිරීම සඳහා ඉදිරිපත් කරනවා. ඒක වැදගත් වෙන නිසා ඒ අනුව තමුන්නාසේලා මේ පිළිබඳ මේ චෝදනාවම දිගින් දිගටම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මුදල් වියදම් කරලා තිබෙන බැවින් මේ නඩු සියල්ල විසිකලායේ උසාවියෙන් කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්නට කැමති වෙනවා. ඒ නිසා මේ ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව මුදල් පිළිබඳ තියෙන බලය පාවිච්චි කිරීමේදී පසුගිය පාර්ලිමේන්තුව කටයුතු කරලා තිබෙන ආකාරය පිළිබඳ ගරු නවක මන්ත්‍රීවරුන්ට පැහැදිලි කර ගැනීම සඳහා මම ඊටාම කෙටියෙන් කරුණු දෙකක් විතරක් කියන්න කැමති වෙනවා. මේ report of the committee on public account finance එහි 8 වෙනි පිටුවේ මෙසේ සඳහන් කරනවා මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ 2019 එක්සත් ජාතික පක්ෂයේ ඇතුළු යාපාන රජයේ විසින් මේ පාර්ලිමේන්තුව නොමග යවපු ආකාරයේ පිළිබඳ හෙළිදරව් කර නොමැති හෝ සැඟවුණ ප්‍රතිඵල සහිත රාජ්‍ය ආදායම් ක්‍රියාමාර්ග අනාවරණය කර නොමැති හෝ සැඟවා ඇති ආදායම් හෝ වියදම් ප්‍රතිඵල සහිත රාජ්‍ය ආදායම් ක්‍රියාමාර්ග සමහරක් මේ කොටසින් ඉදිරිපත් කෙරේ. මේ ගැටලුව සඳහා උදාහරණ කීපයක් තිබෙනවා කියලා මේ කමිටු වාර්තාවේ 8 වෙනි පිටුවේ සඳහන් කරලා තිබෙනවා. ඊළඟට මේ කමිටු වාර්තාවේ 9 වෙනි පිටුවේ ප්‍රතිපත්ති වෙනස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තුව නොමග යැවීම ඔට්ටු සහ සූදු අයබදු වල සංචරණ කීපයකදී අයබදු අඩු කිරීම නව අමතර ගාස්තු ලෙස ඉදිරිපත් කිරීම සලකා බැලීමේදී ප්‍රතිපත්ති වෙනස් කිරීමේ දිශානතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නොමග යැවීමක් අයවැයෙන් ලබා දී ඇති තොරතුරු මගින් සිදුවී ඇති බව කාරක සභාවට පෙනී ගොස් ඇත. මේ මුළු පාර්ලිමේන්තුවම නොමග යැව්වායි කියලා තමයි මේ කමිටු වාර්තාවේ කියන්නේ. එයි 11 වෙනි පිටුව රාජ්‍ය ආදායම් වල ප්‍රතිඵලයේ පිළිබඳ පාර්ලිමේන්තුව නොමග යැවීම අයවැයෙන් ලබා දී ඇති තොරතුරු මගින් ඔට්ටු හා සූදු අයබදු සංශෝධන කීපයකින් ඇතිවන රාජ්‍ය ආදායම් ප්‍රතිඵල පිළිබඳ පාර්ලිමේන්තුව නොමග යැවීමක් සිදුවී ඇති බව කාරක සභාවට පෙනී ගොස් ඇත. ඒ නිසා මේ අපි නෙමෙයි මේ පාර්ලිමේන්තුවට බොරු කරලා තියෙන්නේ. අපි නෙමෙයි මේ උත්තරීතර සභාවට කරුණු සංගවලා තියෙන්නේ. අපි නෙමෙයි මේ රටේ ජනතාවට විරුද්ධව පාර්ලිමේන්තුව හසුරුවලා තියෙන්නේ. ඒ නිසා මේ කොමිටි වාර්තාවට අනුව අපි කිසිවක් හංගන්න දෙයක් නැති අය ලෙස මේ රට වටලා තියෙන තැනින් නැවත ගොඩට ගැනීම සඳහා එන වැඩපිළිවෙලක් එන තෙක් තමයි මේ අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරලා තියෙන්නේ. මම මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් වගකීමෙන් ප්‍රකාශ කරනවා 2021 අයවැය ලේඛනයේ ඉදිරිපත් කරන්නට කලින් මේ සඳහා සියලුම ආදායම් වියදම් පිළිබඳ සම්පූර්ණ විස්තර අඩංගු කරලා තමුන්නාන්සලට ඕනේ කරන ආකාරයට මේ පනත අපි විසර්ජන පනතක් ලෙස නැවත ඉදිරිපත් කිරීමේ කටයුත්ත කරනවායි කියන ටික මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමති වෙනවා. ඒ වගේම අද අර අපේ මීට පෙර කතා කරපු විපක්ෂ නායකතුමා එහෙම සඳහන් කළා මේ එතුමන්ලගේ කාලේ මේ සෞභාග්‍ය කරා රට ගෙනිහිල්ලා තමයි මේ අපි තමයි රට වටලා තියෙන්නේ. දැන් අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 මේ රට බාරගන්නකොට නිදාස ලැබුණ දවසේ ඉඳන් ලංකාවේ ජාතික නිෂ්පාදනයේ වටිනාකම ඕනෑම වර්ෂයකදී ඇමරිකානු ඩොලර් බිලියන 20ට වඩා අඩුයි. ඕනෑම වර්ෂයකදී කාගේ ආණ්ඩු තිබුණත් කවුරු රාජ්‍ය නායකයා වුණත් නිදාස ලැබුණ දවසේ ඉඳන් සමස්ත මේ රටේ ක්‍රියාවලියෙන් නැතිවෙන නිෂ්පාදනයේ වටිනාකම බිලියන 20ට අඩුයි. මහා විශාල ජාතික අර්බුද රාශියකට අපි මුහුණ දුන්න රටක් විදියට 2005න් පස්සේ උතුරු නැගෙනහිර 30 අවුරුදු යුද්ධය, ඒ වගේම සුනාමියෙන් විනාශ වෙච්ච දේපොළ නැවත ගොඩනැගීම පිළිබඳ අභියෝගය, ලෝක ඛනිජ තෙල් අර්බුදය, ලෝක ආහාර අර්බුදය, ලෝක මූල්‍ය අර්බුදය, රාජ්‍ය ණය අර්බුදය, ආර්ථිකය නැගසිටීමේ අර්බුදය වගේ සප්තමහා අභියෝගයකට මුහුණ දුන්න ලංකාවේ එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පමණයි. එහෙම කරලත් එවැනි අභියෝග යටතේ අවසානයේ 2014 වෙනකොට මේ රටේ ජාතික නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 79යි, ඒ කියන්නේ 80යි. 20ට තිබුණ රටක් තව 20ක් එකතු වෙච්චාම 40යි. එයට තව 20ක් එකතු වෙච්චාම 60යි. ඒක තව 20ක් එකතු වෙච්චාම තමයි 80 වෙන්නේ, 79 80 වෙන්නේ. දැන් කීයද? අවුරුදු 5ක් යාපාලන රජය කළා ජාතික නිෂ්පාදනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 84යි. වෙන මොනවද කියන්නේ? රටේ 20ක් තිබුණ එක 80 කරපු ජනාධිපතිවරයෙකුයි 80ක් තිබුණ එක අවුරුදු 5ක් තිස්සේ යහපාලනය කළා හතරකින් වැඩි කළාම තමුන්නාසලට තේරෙනව නේද මේ රටට මොකද්ද කරේ කියලා. ඒ විතරක් නෙමෙයි එදා ඉඳන් 2015 රටේ ආර්ථික වර්ධන වේගය 5% ලක්ෂණ කිරියල් ලැබෙතුමා. එතකොට 2016 4.5ට අඩු වෙනවා. 2017 3.6ට අඩු වෙනවා. 2018 3.3ට අඩු වෙනවා. 2019 2.3ට අඩු වෙනවා. තමුන්නාන්සේලා වාර්තාවක් පිටලා තියෙනවා ලංකාවේ ආණ්ඩුවක් අකණ්ඩව තමන්ගේ කාලය තුල ආර්ථික වර්ධන වේගය පාලවට්ටපු ලංකා ඉතිහාසයේ එකම ආණ්ඩුව පසුගිය ආණ්ඩුවයි කියලා වාර්තාවක් තියලා තියෙනවා. මම අභියෝග කරනවා කාට හරි පුළුවන් නම් ලංකාවේ ඉතිහාසයේ ආණ්ඩුවක් වර්ෂයෙන් වර්ෂයට හැමදාම වර්ධන වේගය අඩු වෙච්ච ආණ්ඩුවක් පෙන්වන්න කියලා. පුළුවන් නම් ඉලක්කම් පෙන්වන්න කියලා. ඒ විතරක් නෙමේ මහින්ද මහත්තයා රට බාර දෙනකොට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3819යි. 2015 16 තමුන්නාන්සේලා ආණ්ඩු කළා 3841යි. ඊළඟට 17 3889යි. 19 4079යි. දැන් 3819 රට 4079 වෙනකන් ගෙනාලා 2019 3852යි. ඒක පුද්ගල ආදායම අඩු වුණා. දැන් බලන්න මහින්ද මහත්තය රට භාර දෙනකොට 3852යි. තමුන්නාසේලා 3852ට වැඩි කළේ 3819ට තිබුණ ඒක පුද්ගල ආදායම. අවුරුදු 5කට ඒක පුද්ගල ආදායම වැඩි වෙලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් 33කින් ඉතරයි. මේක තමයි ආර්ථිකයේ සමස්ත ආර්ථිකයේ කතන්දරේ. සම්පූර්ණ රට වටලා රටේ මුදලේ අගේ ස්ථාවර කරන්න ඕනේ රටක මුදලේ අගේ රුපියල බාල්දුවේම ලංකා ඉතිහාසයේ වැඩියම මස්ත බාල්දු වෙච්ච රුපියලක් ඇති කළේ ආණ්ඩුව මගින්. මහින්ද මහත්තයා රට බාර ගන්නකොට ඩොලරේට ගෙව්වේ 105යි. අවුරුදු 10ක් රට ආණ්ඩු කළේ ඉවෙන්නකොට 131යි. අවුරුදු 10කට ඩොලරේට වැඩිපුර ගෙව්වේ රුපියල් 26යි. තමුන්නාන්සේලා අපිට රට බාර දෙනකොට 182යි. අවුරුදු 5ක් තුලදී ඩොලරේට වැඩිපුර ගෙවන්න උනා රුපියල් 51යි. ලංකාවේ කවද්ද මෙහෙම රුපියලක් බාල්දුනේ? අපි සංචිත බාර දුන්නා US ඩොලර් මිලියන 8.2. ඒ සංචිත කඩාවට්ටලා 6ට එනකන් රටේ සංචිත ප්‍රමාණය අඩු කළා. ණය බැර ගැන කතා කළා. මේ රට ණය උගුලේ අන්තිම හිරකිරීමේ කාර්ය කළේ තමුන්නාන්සේලා. මහින්ද රාජපක්ෂ රට බාර ගන්නකොට අපේ රටේ මුළු ජාතික ණය ප්‍රමාණය ට්‍රිලියන 2යි. රුපියල් මිලියන වලින් කිව්වොත් 2222යි. හරියටම 2.4යි. අවුරුදු 10ක් තුලදී උතුරු නැගෙනහිර යුද්ධය කරලා යුද්ධයෙන් පස්සේ උතුරු වසන්තය කළා නැගෙනහිර උදානය කරලා රටේ මම්මාවත් ඇති කළා විදුලිය ඇති කළා ජලබස්නා ජල ප්‍රවාහන ක්‍රම ඇති කළා වරාය හදලා නැවුතොට හදලා ඔක්කොම කරලා ණය බර වැඩි වුණේ ට්‍රිලියන් 7 වෙනකම් විතරයි. 2යි තිබුණේ. 7ට වැඩි වුණා නම් අවුරුදු 10කට ගත්තේ ට්‍රිලියන 5යි. ලංකාවේ ණය බර වැඩි කළේ. දැන් නොපිය ණය ප්‍රමාණය 13යි. අවුරුදු 5කට තමුන්නාන්සේලා ගත්ත ට්‍රිලියන 6ක්. මහින්ද මහත්තයා අවුරුදු 10කට ගත්තේ ට්‍රිලියන 5යි. තමුන්නාන්සේලා අවුරුදු 5කට ගත්ත ට්‍රිලියන 6ක්. ගත්තේ මහා පුදුම ආකාරයට වෙළඳපොළට ගිහිල්ලා මේ ස්වෛරී බැඳුම් කර නිකුත් කළා සවරින් බොන්ඩ්ස් මාකට් එකට ගිහිල්ලා වෙල මාකට් එකේ අපි විකුණනවා. මේක අපේ ආණ්ඩුව තමයි පටන් ගත්තේ 2010 10 අවුරුදු සවරින් බොන්ඩ් එකක් ඉෂු කළා ඇමරිකානු ඩොලර් බිලියන 1යි. 2011 බිලියන 1යි. 2012 බිලියන 1යි. 2013 නිකුත් කළේ නැහැ සවරින් බොන්ඩ්ස්. 2014 1500යි. මහින්ද රාජපක්ෂ රජය මුළු කාලය තුලම ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කළ ණය ආරං තියෙන්නේ 4.5යි. තමුන්නාන්සේලා මොකද කළේ? 2015 2150ක් ගත්තා. 2016 600ක් ගත්තා. 2018 1500ක් ගත්තා. දෙදස් දහටේ දෙදස් පන්සීයක් ගත්තා. දෙදස් දානමය තුන්දා සාරසීයක් ගත්තා. සවරින් බොන්ඩ්ස් වලින් විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 10.15ක් අරන් තියෙනවා. මෙහෙම කරපු ආණ්ඩුවක් තිබිලා තියෙනවා. දැන් මේ ලංකා ඉතිහාසයේ මේ සවරින් බොන්ඩ්ස් වලට ආපසු ගෙවනකොට බුලට්ස් පේමන්ට් තියෙන්නේ. එක සැරේ ඩොලර් කුට්ටිය යවන්න ඕනේ. මෙහෙම 2150ක් එක සැරේ ගෙවන්න ඕනේ. මේක කල්පිරෙනකොට 3400ක් එක සැරේ ගෙවන්න ඕනේ. කොහොමද ගෙවන්නේ රටක්? දැන් මේ විදියට මේ ඇති කරලා තියෙන විදේශ විනිමය අර්බුදයේ ප්‍රමාණය ඉලක්කම් වලින් කියන්න බැරි තරම් දරුණු ඩොලර් අර්බුදයක් හා ණය අර්බුදයකට තමුන්නාසේලා ගෙනහැල්ලා තියෙනවා. මෙහෙම එකක් ගන්න එකක් විතරක් අවුරුද්දකට ගත්ත රටක 3.4ක් මේ අරන් තියන්නේ පොඩි පොලියට නෙමෙයි. සමහර බැනුම් කර අරන් තියන්නේ 7.5 පොලියට ජාත්‍යන්තර වෙළඳ පොලි. ජාත්‍යන්තර වෙළඳ පොලෙන් මෙහෙම ගන්නකොට කවුද මහත්තයෙක් කිව්ව ඇමරිකාවට මේ අපි උගස් තියලා තියෙනවා ඒ සංචිත කියලා. මේවා කිසිම උගස් තිබීමක් කරලා නෙමෙයි අරන් තියන්නේ. හැමදාම සවරින් බොන්ඩ් ඉෂු කරනකොට ඒක වෙළඳ පොලට ගිහිල්ලා වෙළඳ පොලේ විශ්වාසයේ මත තමයි පොලි අනුපාතයේ තීරණය වෙන්නේ. ඒක කරා. ඊට පස්සේ දැන් අද අමතක කරනවා මෙහෙම සම්පූර්ණයෙන් කඩාවැටපු ආර්ථිකයක් දීලා දුන්නට පස්සේ අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රජයේ බාරගත්ත ගමන් මේ රට සම්පූර්ණයෙන් වැටිලා මිනිස්සුන්ගේ ණය වාරික පොලිය ගෙවන්න බෑ. ලීසින් ෆිනෑන්ස් එරියස් වෙලා මිනිස්සුන්ට බදු ගෙවන්න බෑ. ඒ නිසා තමයි පළවෙනියෙන් කරේ රජයේ බාර අරන් අවුරුද්දක් යන තෙක් වෙන්දේසි නතර කළා. බදු සියල්ල අත්හැරියා. මොකද මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. හුස්ම ගන්න ඕනේ බදු ගෙවන්න. මේ බදු දඩේම කරනකොට අපි උසාවියට ගියා. අපි ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තීන්දුව ගත්ත මේ විදියට ජනතාව මත අසීමිතව බදු පනවන්න එපා කියලා. බදු බර උසුලාගත නොහැකි ජනතාව තමයි මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තමන්ගේ කර්මාන්ත ව්‍යාපාර බේරා ගැනීමට තියෙන අවසාන අවස්ථාව ලෙස තමයි ඡන්දෙ දුන්නේ. ඒ නිසා තමයි බදු සහන මල්ලක් දුන්නා. ණය සහන මල්ලක් දුන්නා. දීගෙන එනකොට තමයි කොවිඩ් වසංගතයට මේ රට ගොදුරු වුණේ. මේ ලෝක ඉතිහාසයේ තුල දරුණුම ඛේදවාචකය තමයි කොවිඩ් 19 වසංගතය. මේ වන විට මිලියන 24කට කොවිඩ් ලෝකයේ පුරා ආසාදනය වෙලා තියෙනවා. දැනට මියගිය සංඛ්‍යාව 8,21,000 කියලා වාර්තා වෙලා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ රක්ෂා නැතිවෙච්ච ප්‍රමාණය 46,000,46ක් මිලියන. බ්‍රිතාන්‍යයේ වැහුණ ව්‍යාපාර 21,000ක්. මේ ජිනීවා අන්තර්ජාතික කම්කරු සංවිධානය කියනවා 150,000කට රක්ෂාව නැති වෙනවා. එයි මිලියන 267ක් අවුරුදු 15-24 අතර තියෙන තාරුන්නේ. මෙහෙම විනාශයක් ලෝකේ කවදාක්වත් වෙලා නැහැ. ගුවන් යාන නතර වෙලා, ඊළඟට නැව් නතර වෙලා, ව්‍යාපාර නතර වෙලා, කර්මාන්ත නතර වෙලා, අඩියෙන් අඩියට මුළු ලෝක ආර්ථිකය කඩා වැටිලා තියෙන තත්වයක් තුළ IMF එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල US ඩොලර් ට්‍රිලියන 1ක් රටවල් 60කට දුන්නා. මේ අර්බුදයෙන් ගැලවීම සඳහා මේ දුප්පත් රටවල් වලට
අපිට එමෙතුමා අවසන් කරන්න.
අද වන විට ලෝකයේ අපේ රටේ ආර්ථිකයේ වර්ධනය ගැන අහනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික වර්ධන වේගය පුරෝගතනය කරලා තියෙන 2020 ඍණ 8.0යි. ජර්මනිය ඍණ 7.8යි. ප්‍රංශයේ ඍණ 12.5යි. ඉන්දියාවේ ඍණ 12.8යි. එක්සත් රාජධානියේ ඍණ 10.2යි. ජපානයේ ඍණ 5.8යි. ඉන්දියාවේ ඍණ 4.5යි. රුසියාවේ ඍණ 6.6යි. ලංකාව උස්සන්න කියනවා. මේ මුළු ලෝකෙම කඩා වැටලා තියෙනකොට මුළු ලෝකෙම ආර්ථිකවල ඍණ වෙනකොට ලංකාව දන කරන්න පුළුවන් නම් ඉතින් ලංකාව ලෝක බලවතා වෙනවනේ. ලෝකයේ මහා බලවතුණු විඳ වැටෙනකොට අපේ රජය කරලා තියෙන ලොකුම දේ තමයි මේ රටේ ජාතික ආරක්ෂාව දෙන්න බැරි වෙච්ච ආණ්ඩුව. අහවල් දවසේ අහවල් වෙලාවට අහවල් තැනදී සාරාන් ගහනවා කියද්දී නිදාගෙන හිටපු ආණ්ඩුවක් වෙනුවට කොයිත් 19 වසංගතයෙන් ඇසක් රකින්නවා වගේ මේ රටේ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉෂ්ට කළා තියෙනවා කියන එක මතක් කරමින් අපි දැන් මේ පරණ අතීතය අමතක කළා විනාශ කරපු රට ගොඩනැගීම සඳහා වෙන සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රියාත්මක කරන්න දේශපාලන පක්ෂ පාටභේදයෙන් තොරව අත්වැල් බැඳගෙන වැඩ කරන්න එකතු වෙන්නේ කියන ආරාධනය කරමින් මගේ වචන කීපය මෙහි සමර්ථ කරනවා.
ന്യാයපත්‍රී අංක 1 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව අතුරු සම්මත ගිනීම සභාව එකඟද? සම්මතයි. ന്യാයපත්‍රී අංක 2 දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පන්ති යටතේ යෝජනාව සභාව එකඟද? සම්මතයි. කල් තැබීමේ යෝජනාව.
ගරු කථානායකතුමනි, සභාව කල් තැබීමට පෙර අපේ ගරු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන ලෙස ගරු කථානායකතුමා අද උදේ නියෝගයක් දුන්නා. ගරු මන්ත්‍රීතුමා මේ සභාගර්මයට ගෙනවිත් නැහැ. සංදේ විමසීම හමාරයි. එය මම ඉතාම ඕනෑකමින් දැනගන්නට කැමැතියි. අපේ රජය වෙනුවෙන් ජනතාව පත් කළ මන්ත්‍රීවරේ ඔබතුමාගේ නියෝගය එලෙස ක්‍රියාත්මක නොකර සිටීමට පුළුවන්ද කියලා.
අපි බන්ධනාගාර කොමසාරිස්වරයාට දැන්වී 8 වෙනිදා උදේ කැඳවාගෙන එන්න කියලා. අද නෙමෙයි, අද දිවුරුම දෙන්න එතුමාට අවස්ථාවක් නෑ. හවස්වරුවේ
8 වෙනිදින ගරු ප්‍රේමලාල්
ජයසේකර
මැතිතුමා සභාගර්භයට පැමිණෙන බව
කැඳවාගෙන එන ලෙස තමයි බන්ධනාගාර කොමසාරිස්වරයාට අපි දන්වල යවලා තියෙන්නේ.
අපි ස්තුති. මා සභාව සැප්තැම්බර් මාස 8 වෙනිදින පස්වරු 1 දක්වා කල් තබන ලෙස යෝජනා කරනවා.
පාර්ලිමේන්තුව ඒ අනුව පාර්ලිමේන්තුව සැප්තැම්බර් මාස 8 වෙනිදින පස්වරු 1 දක්වා කල් තබමු.